Honorable Vasant Samarasinghe, you have 20 minutes.
Garu Karak Sabha Sabhapatthumani, Srinivasan Mantrithuma, Adahas Dakkumin, Etumange Patten, Idiripat Kala, Visheshayen, Me Ayavayata, Etumanlage Patte, Virodhaya Nodakwa, Apekshawen Balan Innawa, Ape Aanduwa, Me Wasaraka Kalayak Gata Veddi, මේ ජනතාව පිළිබඳව විශේෂයෙන් යුද්ධයෙන් පස්සේ පීඩාවට පත්වෙච්ච ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරයි කියන කාරණේ පිළිබඳව. ඉතින් අපි අවධානය යොමු කරන එතුමන්ලගේ විශේෂයෙන් උතුරු නැගෙනහිර වගේම මුළු රටේම සංවර්ධනයට මුදල් වෙන් කරද්දී පාරවල්, රෝහල්, පාසල් වගේම විශේෂයෙන්ම අර අයවැයදී ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරලා නිවාස 70,000ක් සදා දෙන්න යෝජනා කරද්දී තවත් යුද්ධයේ ඉවර වෙලා අවුරුදු දාසයක් වෙද්දී නිවාස අහිමි වෙච්ච 2500කට නිවාස සකස් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක කරන්නත් මුදල් වෙන් කළා කියනවා ගරු මන්ත්‍රීතුමා. ඒ නිසා එතෙන් සිට උතුර සහ නැගෙනහිරත් මේ රටේම අපේම සහෝදර ජනතාව ලෙස හිතමින් මුළු රටම එකට ඒකාබද්ධ කරමින් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස තමයි මේ රට ඉදිරියට ගෙන යන්න අපේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ. අද දවසේ මේ කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ අගමැතිවරයාගේ වැය ශීර්ෂ ඇතුළු මේ විශේෂ කමිෂන් සභහ සහ විශේෂ ආයතන ගණනාවක වැය ශීර්ෂ සාකච්ඡා කරද්දී අපේ විපක්ෂය විසින් මේකට ඉදිරිපත් කරන අදහස් යෝජනා පිළිබඳව විපක්ෂ නායකතුමා දැන් ටිකකට කලින් කරුණු ගණනාවක් ගැන කතා කරා. ඉතින් මම බොහොම මේ ආයතන පිළිබඳ සාකච්ඡාවට මේ විවාදයට කරුණු ඉදිරිපත් කරන්න හිටියත් ගරු සභාපතිතුමනි මේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු සමහර කරුණු ගැන නොකියම බැරි නිසා මම මේ කරුණු ඉදිරිපත් කරන්න ඕන කියලා හිතුවා. මොකද එතුමා මේ අපේ වෘත්තීය සමිතිය දාපු නඩුවක් ගැන කිව්වා. ඔව්. අපේ වෘත්තීය සමිතිය අපි නඩුවක් දැම්මා අපේ වෘත්තීය සමිතිය ගුරු සංගම් මේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට හිමිය විය යුතු විශ්‍රාම වැටුප් හිමිකමක් පිළිබඳව ගැටලුවක් තියෙනවා. එතකොට මේ නඩුව තියෙන්නේ 1997 BC පෙරේරා වැටුප් කොමිසම දීපු නිර්දේශයක් මත හිමි විය යුතු වැටුප් වැඩිවීමක් පිළිබඳව 2022 ඒ වැටුප් වැඩිවීම ගුරුවරුන්ට ලැබෙනවා. එතකොට මේ 97 ඉඳන් 2021 වෙනකම් විශ්‍රාම ගිය ගුරුවරුන්ට ඒ BC පෙරේරා වැටුප් කොමිසම විසින් නිර්දේශ කරපු වැටුප් වැඩිවීමට අදාළ විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ. අන්න ඒක ලබා ගැනීම වෙනුවෙන් තමයි මේ නඩුව අපි පවරන්නේ. එතකොට අපේ වෘත්තීය සමිතිය මේ නඩුව පවරනවා. දැන් මේ නොවැම්බර් මාසේ 24 වෙනිදා මේ නඩුව එනවා. ඉතින් අපි 2022 මේ වැටුප් වැඩිවීමත් එක්ක මේ වැටුප් විසමතා ඉවත් කිරීම සඳහා අපි 2024 අයවැයදී මේ යෝජනාව ඉදිරිපත් කළා. මේ විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටළු විශාල ප්‍රමාණයක් අවසන් කරනවා. ඒ නිසා අපි විපක්ෂ නායකතුමාගේ අවධානය යොමු කරන්න ඕනි. මේ රටේ විශ්‍රාමිකයන්ට දෙවිච්ච වැටුප් ගැටළු විසඳුවේ අපේ අයවැය. පළවෙනි අයවැය. එනිසා මේ අයවැයනොත් ඒක එක කොටසක් එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි 2026 අපේ අයවැය අපි යෝජනා කරලා තියෙනවා මේ රටේ රාජ්‍ය සේවකයන්ගෙත් විශ්‍රාමිකයන්ගෙත් විවිධ වැටුප් තල අතර ශ්‍රේණි අතර වැටුප් රස විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා සියලු වැටුප් ගැටළු විසඳීම සඳහා වැටුප් කොමිසමක් අපි දාලා තියෙනවා. ඒ වැටුප් කොමිසම හරහා සියලු වැටුප් විසමතා සහ වැටුප් විශ්‍රාම වැටුප් විසමතා අවසන් කරන්න තමයි මේ වැටුප් කොමිසම දාලා තියෙන්නේ කියන කාරණේ අපි අවධානය කරන්න කැමතියි. මොකද දැන් මේවා කතා නොකර තමයි යන්නේ. මේවා කතා නොකර මේ විපක්ෂ නායකතුමා අලුත් දෙයක් කියන්න වගේ යනවා. මොකද මේක අලුතෙන් කියන්න වගේ යනවා. ඒ වගේම මේ විපක්ෂ නායකතුමා කරුණු කීපයක් කියන්න ගත්තා. එතුමා කියන්න ගත්ත මේ දැන් මේ ප්‍රජා ශක්ති වැඩපිළිවෙල ගැන කියන්න ගත්තා. එතකොට තරුණ සමිති ගැන, ගොවි සමිති ගැන, මරණාධාර සමිති ගැන, මේ JVB සමිති හදනවා කියලා. දැන් මේ ව්‍යාපෘති කිසිවක් දේශපාලන ව්‍යාපෘති නෙමෙයි. මේ ව්‍යාපෘති සියල්ල මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී විවිධ අමාත්‍යාංශවලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති. ජාතික ජන බලවේගයේ හරි ජනතා විමුක්ති පෙරමුණේ හරි තමන්ගේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට කරන ව්‍යාපෘති නැත්තම් ඒ සමිති සමාගම් සංවිධාන තියෙනවා. ඒවා වෙනම ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන ආකාරයක් තියෙනවා. ඉතින් මම විපක්ෂ නායකතුමාට මතක් කරලා දෙන්න කැමති මේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමට හරි නැත්තම් මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරද්දී හරි අපි කිසිදු වෙලාවක මේ අය දේශපාලන පක්ෂයකට සම්බන්ධද මේ ආයතන වලට සම්බන්ධ වෙච්ච අය දේශපාලන පක්ෂද කියලා බැලුවේ නැහැ. හැබැයි අපිට මතකයි එතුමා අර පොල් ගහක් යට පුටුවක ඉඳගෙන පෝලිමට එන්න කියලා එන අය උසනම් ඔයා යන්න සිකියුරිටි ඔයා යන්න සිකියුරිටි කියලා මිටිනම් ඔයා යන්න කම්කරු කියලා යවපු හැටි මතකයි අපිට. ඒවා බොහොම ප්‍රසිද්ධ වීඩියෝ බොහොම ප්‍රසිද්ධ සමාජ ජාලාවල ගියා. ඒ තමයි එතුමාගේ රාජ්‍ය පාලනයට ගියා කි. ඈ පුලම් වදින් නැති වුනහම ෆෑන් එක කරකන්න මේ පැත්තට කියලා කිය කී එතුමාගේ පුටුවක ඉඳගෙන කරපු වැඩ. හැබැයි එහෙම ඒවා නෙමෙයි මේ රාජ්‍ය පාලනයේ සම්බන්ධ ආයතන පිහිටවලා මේවා දේශපාලනීකරණය කරපු ආයතන නෙමෙයි. ඉතින් එනුමා එතුමාගේ ලොජික් එක තමයි උසනන් සිකියුරිටි මිටිනන් කම්කරු. හැබැයි එහෙම පාලනයක් නෙමෙයි අපේ රාජ්‍ය පාලනය. ඉතින් විපක්ෂ නායකතුමාට මතක් කරලා දෙන්න ඕනේ අමතක වෙලාද කොහොමද මට ඉතින් විපක්ෂ නායකතුමාට. ඉතින් ඒ නිසා මේ ඉතිහාස කතාව ඇතුලේ එතුමා තව අපූරු කතාවක් කිව්වා ගරු සභාපතිතුමනි. මොකද්ද එතුමා කිව්වා මේ අයවැය ගැන අමුතුම කතාවක්. මම ඉඳගෙන කල්පනා කරා දැන් මොකක් කියලාද මේ අවසන් කරන්න යන්නේ කියලා. ඇයි ගරු සභාපතිතුම එතුමා කියනවා අයවැය හිගේ අඩු කර ගැනීම පිළිබඳ එතුමා කතාවක් කිව්වා. මොකද්ද එතුමා කියන්නේ? එතුමා කියනවා මේ වියදම් අඩු කර ගැනීම පිළිබඳව. දැන් මේ වියදම් අඩු කර ගැනීම පිළිබඳව එතුමා කියන කතාව දැන් වියදම් අඩු කරගන්න එකත් ප්‍රශ්නයක්. එතකොට ආදායම් වැඩි කරගන්න එකත් අවුල්ලු. දැන් එතකොට මොකද්ද දැන් කරන්න වෙන්නේ? ඒ කියන්නේ වියදම් අඩු කරගන්න එකත් ප්‍රශ්නයක් ගරු සභාපතිතුමනි. ඒ කියන්නේ ඇතිතරම් වියදම් කරන්න කියනවා. එහෙනම් අපි දැන් මේ අයවැය හිගේ අඩු අයවැය අතර පරතරේ එහෙනම් ආදායම සහ වියදම් අතර පරතරේ අඩු කරගන්න මේ වැඩේ කරන්නේ. එතකොට ආදායම වැඩි කරගන්නේ මොකටද? අපිට රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕනේ අයවැය පරතරය අඩු කරගන්න. එහෙම නැත්නම් අපි එක පැත්තකින් අපේ වියදම් අඩු කරනවා අනිත් පැත්තෙන් ආදායම් වැඩි කරනවා. එතකොට තමයි අයවැය පරතරය අඩු වෙලා අපේ අයවැය හිගේ අඩු වෙනවා. දැන් එතුමාට අනුව බදු ගහන එක තමයි ආදායම් වැඩි කරගන්න තියෙන එකම උපාය මාර්ගය. නෑ එහෙම නෙමෙයි. ගරු සභාපතිතුමනි අපි 2026 අවුරුද්දෙත් පෙන්වලා තියෙනවා බදු නොගහ කොහොමද ආදායම් වැඩි කරගන්නේ කියලා. ඔන්න එතකොට විපක්ෂයේ ඔක්කොම එකට එකතු වෙලා කියන්න ගන්නවා ඇයි මේ වැඩබදු අර වැඩබදු සීමාව එහෙම නැත්නම් වැඩ දැලපලල් කරේ. ඔව් මිලියන 60 තිබිච්ච එක මිලියන 36ට අපි ගෙනාවා. ඒ කියන්නේ දවසට 166000ක් තිබිච්ච පිරිවැටුම ලක්ෂේ පිරිවැටුමට අපි අඩු කරා. ඉතින් මම මේක පැහැදිලි කරලා කිව්වා ලක්ෂේ පිරිවැටුමට අඩුමහම් ගරු සභාපතිතුමනි වෙන්නේ මේ වැඩ නෙට් එකක් තියෙන. ඒ කියන්නේ වැඩ එක එක තැනකින් නෙමෙයි මේක ගෙවන්නේ. වැට් තියෙන භාණ්ඩ වර්ග තියෙනවා වැට් නැති භාණ්ඩ වර්ග තියෙනවා. සමහර අය වැට් වලට රෙජිස්ටර් වෙලා ඉන්නවා සමහර අය වැට් වල රෙජිස්ටර් වෙලා නැහැ. හැබැයි වැට් එක අය කරන තැනින් ගත්තාම ගරු සභාපතිතුමනි එන් කස්ටමර්ට යනකම් වැට් එක යනවා. හැබැයි එකවරයි වැට් එක අය වෙන්නේ. ඒක නිසා වැට් එක රිෆන්ඩ් කරගන්න පුළුවන්. එකවරයි වැට් එක අය කරන්න පුළුවන්. ඉතුරු එක තියෙන්නේ තොග වෙලෙන්දා වෙන්න පුළුවන් සිල්ලර වෙලෙන්දා වෙන්න පුළුවන් Taman විසින් එකතු කරන කොටසට විතරයි වැට් එක ගෙවන්න ඕනේ. එනිසා මේ සිල්ලර වෙලෙන්දා නැත්තම් මේ ගමේ කඩේ කෙනා තමන්ගේ පිරිවැටුම ලක්ෂයට වැඩි නම් එයත් වැඩ ගෙවන්න දෙනවා කිව්වම ලක්ෂයටම වැඩ ගෙවන්න ඕනේ නැහැ. ලක්ෂයටම වැඩ ගෙවන්න ඕනේ නැහැ. ඒ නිසා දේශීය නිෂ්පාදන වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේශීය නිෂ්පාදනයේ තියෙනවා නම් වැට් එක ඒ වැට් බද්ද. දැන් 17 එකක් ගත්තොත් එහෙම රුපියල් 500යි නම් 17 එකේ රුපියල් 500ට වැට් බද්දක් තියෙනවා. දැන් රුපියල් 300යි නම් රුපියල් 300ට වැට් බද්දක් තියෙනවා. ඒ කියන්නේ ඒ රුපියල් 300 තියෙන රුපියල් 118යි වැට් එක. ඒ නිසා 118ක් වුණාම කර සභාපතිතුමන රුපියල් 54ක් වෙනවා වැට් එක. ඒ නිසා ඒ රුපියල් 54 වැට් එකට එකතු වුණාම ඒක සිල්ලර වෙළඳාට යනකොට රුපියල් 380ට විකුණෙන්නේ. ඒ 380ට යනකොට ඒ වැට් එක එකතු වෙලා තියෙන්නේ. එයාට එකතු වෙනකොට එයාගේ ලාභය රුපියල් 26යි නම් ඒ ලාභය රුපියල් 26ට විතරයි එයා වැට් එක ගෙවන්නේ. එහෙම නැත්නම් එයා 380ටම වැට් එක ගෙවන්නේ නැහැ. දැන් මේ කතාව හදන්නේ 380ටම වැට් ගෙවනවා වගේ. එහෙම එකක් නැහැ. ඒ නිසා මේ වැට් එක ගෙවන්නේ නැතුව ඉන්න කෙනා අතරමැදියා තොග වෙලෙන්දා මෙන්න මේ මැදින් ඉන්න කෙනා වැට් නොගෙවා ඉඳීමේ ප්‍රවණතාවයක් අපේ රටේ තියෙනවා. ඒ නිසා තමයි මේ වැට් එක ගෙවීම සඳහා වෙච්ච ක්‍රියාවලියට අපි මේක එකතු කරන්න තමයි මේ වැට් බද්ද මේවා කරන්නේ. ඒ නිසා දැන් අද මම අහගෙන උදේ කියනවා මේ ඊයේ අපේ විපක්ෂ නායකතුමාට කතා කරන්නවත් දුන්නේ නැහැලු කියලා. ඉතින් අපි මේ දවස් 6ක්ම විපක්ෂ නායකතුමා කතා කරන්න හැදුවනේ. මොකටද ඊයේ කතා කරන්න හැදුවේ? අර නාපු නෑම ගොඩයක් ගන්න පුළුවන්ද කියලා බලන්න හැදුවේ. මොකද්ද වතු කම්කරුවන්ට රුපියල් 200ක් දීපු එකට විරුද්ධව ගිහිල්ලා අල්ලස් කොමිසමේ දැම්ම පැමිණිල්ල. ඈ ඒ දේශයෙන් පැට්ටලා හිටිය විපක්ෂනායකතුමා පැනලා බලනවා මේක කොට දාන්න පුළුවන්ද කියලා. කඩංග අර සභාව මැද කඩම් වැටිච්ච සරමාන් දන්න තමයි බැලුවේ ට්‍රයි කරලා කොහොමද කියලා. ඒ නිසා ඉතින් ඒක විවාදය තුළ කියන්න පුළුවන් ඕන්න නේ. මං කියන්නේ මේ මන්ත්‍රීතුමිය ආවෙත් නැහැ ඊයේ ඡන්දෙට නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ විපක්ෂනායකතුමායි උත්සාහ කළේ ඒක ගැන වෙනම කියන්නේ. ඉතින් ඒක සභාවේ කියන්න පුළුවන්, මේ මන්ත්‍රීතුමියට කියන්න පුළුවන්. ඒගොල්ලෝ පක්ෂයක් හැටියට නම් අරගෙන තිබිච්ච තීරණේ තුමියට කියන්න තිබුණා ඊයේ නේ. විපක්ෂනායකතුමාට විවාදය ඇතුළේ විපක්ෂයට කියන්න තිබුණායි තීරණේ. අමුතුවෙන් පැහැදිලි කිරීම කරන්න දෙයක් නැහැ නේ සභාපතිතුමනි. අමුතුවෙන් දැන් මේ 200 කතාවට හොඳම උත්තරේ ඊයේ විපක්ෂයේ මන්ත්‍රීවරු දුන්නනේ. වතු කම්කරු ජනතාව නියෝජනය කරන, වතු ප්‍රදේශ නියෝජනය කරන ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීතුමා, අපේ මනෝ ගණේෂන් මන්ත්‍රීතුමන්ලා, දිගම්බරන් මන්ත්‍රීතුමා, මේ ශ්‍රීධර ඒගොල්ලෝ උත්තරේ දුන්නා. ඒගොල්ලෝ මේකට පක්ෂව ඡන්දේ දුන්නා. අන්න ඒ කියන්නේ රුපියල් 200ක් ලබා දීම පිළිබඳව ඒගොල්ලෝ පක්ෂව ඡන්ද දීලා විපක්ෂයේ තීරණේ වැරදි කියලා ඒගොල්ලෝ යොප්පු කරානේ. ඉතින් අද ඒ ගැන කතා කරේ නැහැනේ විපක්ෂ නායකතුම අඩුවතර වචනයක්වත් නේද? ඒ නිසා මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා ගරු සභාපතිතුමනි, මෙන්න මේ කාරණා ඇතුළෙම මේ විපක්ෂ නායකතුමා අද උත්සාහ කරන්න ගත්ත මේ වැටු විෂමතා පිළිබඳව රාජ්‍ය සේවය බඳවා ගැනීම පිළිබඳවත් කිව්වා. දැන් මම කියන්න ඕනේ ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලාට විපක්ෂ නායකතුමා ඇතුළු මේ අවුරුද්ද වෙනකොට 2016 තමයි විශ්‍රාම වැටුප නවත්තලා තිබුණේ. ඒ කියන්නේ විශ්‍රාම වැටුපට දායක විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කියලා පත්වීම් ලිපියේ තිබ්බා. දායක විශ්‍රාම වැටුප. හැබැයි ඒ දායක විශ්‍රාම වැටුපට දායකත්වය ලබා ගන්න කොහොමද කියලා ක්‍රමයක් හැදුවේ නැහැ. 2016 සිට දායක විශ්‍රාම වැටුප තිබුණේ. අපි අහනවා විපක්ෂෙන්. 2016 සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව දායක විශ්‍රාම හැටියට විශ්‍රාම වැටුප නැවැත්තුවා. පත්වීම් ලිපිය දුන්න දායක විශ්‍රාම වැටුප තමයි ඔබට හිමි කියලා. අපි අහනවා දායක විශ්‍රාම වැටුප වෙනුවෙන් 2016 සිට බඳවා ගත්ත එකේ කපාගත් මුදල කියන්න පුළුවන් නම් විපක්ෂේ. 2016 සිට දායක විශ්‍රාම වැටුප වෙනුවෙන් වෙන් කරපු මුදල කියන විශ්‍රාම වැටුප දෙපාර්තමේන්තුවට අමතරව දායක විශ්‍රාම වැටුප පරමුදලක් හදලා එහෙම එකක් කරේ නැහැ. එහෙම එකක් කරා නම් තමයි යන්න දායක විශ්‍රාම වැටුප වෙනුවෙන් රාජ්‍ය සේවයට අලුතෙන් බඳ 2016න් පස්සේ බඳවා ගත්ත අයට විශ්‍රාම වැටුප වෙනුවෙන් මෙන්න ඔයාගේ දායකත්වය, ඒ වෙනුවෙන් මෙන්න රජයේ දායකත්වය, හරියට අර EPF ETF වගේ හාම්පුතාගෙන් කොටසයි සේවකයන්ගෙන් කොටසයි, ඒ වගේ තමයි දායක විශ්‍රාම වැටුප කියන්නේ. එහෙම එකක් කරේ නැහැ. ඒ වෙනුවට තමයි අපි 2026 අරමු 2026 අයවැයේදී ගරු ජනාධිපතිතුමන් විසින් අයවැය ඉදිරිපත් කරද්දී යෝජනා කරා අවුලක් හදලා තිබුණා. අවුල නිදහස් කරා විශ්‍රාම වැටුප පිළිබඳ බලාපොරොත්තුෙන් හිටපු 2016න් පස්සේ රාජ්‍ය සේවයට එකතු වෙච්ච සියලු දෙනාට විශ්‍රාම වැටුප හිමිකම ලබා දුන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් කියන එක කියන්න ඕන ගරු සභාපතිතුමනි. යමේ විපක්ෂයේ ඒවා කිව්වේ නැහැ. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය සේවයට බඳවා ගැනීම කරලා තිබුණා 2019 ඉඳන්. දැන් අපි මේ බඳවා ගැනීම නවත්තලා තිබුණා. සමහර තැන්වල තරඟ විභාග වලින් පොඩි පොඩි ගණන් බඳවාගෙන තිබුණා. මේ වෙනකොට රාජ්‍ය සේවයේ 280,000ක් පුරප්පාඩුයි. 280,000ක් පුරප්පාඩුයි. ඒ 280,000 පුරප්පාඩු තිරයට බඳවා ගැනීම සඳහා විවිධ ආකාරයට රාජ්‍ය සේවයේ බඳවා ගැනීම වලට අවශ්‍ය කරන තරඟ විභාග සහ ඒ සුදුසුකම් මත බඳවා ගැනීමේ පටිපාණින නඩුව බඳවා ගැනීමේ ක්‍රියාමාර්ග වලට දැන් අවසර දෙමින් තියෙනවා. අගමැතිතුමියගේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කමිටුවක් නම් කරලා ඒ අදාළ ආයතන අමාත්‍යාංශ සියල්ලෙන් ඒ අදාළ තමන්ගේ දෙපාර්තමේන්තුවලින් නාමලේඛන එහෙම නැත්නම් බඳවා ගැනීම අවශ්‍යතාවය ගෙන්නලා අවසර දෙනවා. දැන් කීයකට දීලා තියෙනවද ගල් සභාපතිතුමනි? අපේ කැබිනට් මණ්ඩලය මේ වෙනකොට 75,000කට අවසර දීලා තියෙනවා බඳවා ගැනීම සඳහා. රාජ්‍ය සේවයට 75,000ක් බඳව ගන්නවා. 75,000. දැන් උපාධිධාරීන් ඉන්නවා මේක ඇතුලේ. ඒ විතරක් නෙමෙයි. දැන් මේ කතාව කියන්න ඕන ගල් සභාපතිතුමනි, මොකද දැන් මේ ගුරුවරු රාජ්‍ය සේවය ඇතුළේ ඉන්නවා කළමනාකරණ සේවා නැත්නම් සංවර්ධන නිලධාරීන් ලෙස ඇවිල්ලා පාසල්වල උගන්වන අය ඉන්නවා. ඒක අපි දන්නවා. මේ අය සංවර්ධන නිලධාරීන් ලෙස ඇවිල්ලා පාසල්වල උගන්වනවා. පාසල්වල පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. ගුරුවරු ලෙස බඳව ගන්න ඕනේ. ඒතර ව්‍යවස්ථාවල ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ අය ගුරුවරු ලෙස බඳවා ගැනීම සඳහා වෙච්ච ක්‍රියාවලිය හදන්න යද්දී ගුරු සේවයේ තරඟ විභාගයෙන් තමයි බඳව ගන්න ඕනේ. ඒ නිසා එයා ගිල්ලීමක් තිබුණා ඩිරෙක්ට් බඳව ගන්න කියලා. ඒතකොට ගුරු ව්‍යවස්ථාවත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක විසඳීම සඳහා වෙච්ච සාකච්ඡාවක හිටියා. ඉතින් දැන් අපි ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වෙච්ච දැන් ගුරු සේවෙත් ඉන්න අය නිසා මේ තරග විභාගෙන් උපාධියකුත් තියෙන නිසා මේ තරග විභාගයට ගිහිල්ලා පේස් කරලා යන එක කිසි බාධාවක් නැහැ ඇයිට. මොකද දැන් සේවාවේ ඉන්නකමම ඉන්නේ. මොකද රස්සාවේ ඉන්නකමම ඉන්නේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අන්න නඩු පහක් හයක් තිබුණා නඩු පහක් ඉවරයි. තව එක නඩුවක් තියෙනවා. ඒ නඩුව ඉවර වුණාට පස්සේ දැන් ගුරු සේවයේ බඳවා ගැනීම සඳහා වෙච්ච 25,000කට ආසන්න ප්‍රමාණයක් තවත් උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අනුමැතිය දීමට පෙන්ඩින් එකේ ඉන්නවා. එතකොට තවත් 25,000ක් ආපුවාම ලක්ෂයකට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා අනුමැතිය දෙනවා කර සභාපතිතුමා. ලක්ෂයකට වැඩි පිරිසක්. ඉතින් ඒක නිසා විපක්ෂයට කියන්න ඕනේ මේ 35,000 නෙමෙයි ලක්ෂයක්. අපි කිව්වේ 30,000යි තමයි ගියායේ වැය උපාධිධාරීන්. ලක්ෂයක් මේ ලක්ෂය ඇතුලේ උපාධිධාරීන් කී දහහක් ඉන්නවද කියලා වෙනම ගණනලා කියන්න. ඒ මොකද මේ ගුරුවරුන්ට විතරක් ඉන්නවා 30,000ක් විතර. ගුරු සේවාවට විතරක්. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි විපක්ෂයට කියන්න ඕනේ අපි අර ශ්‍රීනේෂන් මන්ත්‍රීතුමා කව හොඳ වැඩ අගය කරනවා අපි ඒ වගේම සහාය දෙනවා කියලා. ඒ වගේම අපි විපක්ෂයට කියන්න ඕනේ මේ ආණ්ඩුව බලයට ගේන්න මැදිහත් වෙච්ච මේ රටේ රාජ්‍ය සේවකයා මේ රටේ ගොවි ජනතාව වතු කම්කරුවා ප්‍රෞද්ගලිකාංශයේ සේවකයා විශ්‍රාමිකයා සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවා ව්‍යාපාරික ප්‍රජාව මේ රටේ දීවරයා මේ රටේ සියලු දෙනා වෙනුවෙන් ඒ සියලු දෙනාව ආමන්ත්‍රණය කළ සියලු දෙනාගේ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් කරපු අයවැය. ඒ නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අපි කියන්නේ මේ අයවැය ඇතුලේ ජනතා හිතවාදී එකක් ඉදිරිපත් කරලා තියෙන සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කරලා තියෙන. ඒ නිසා නාස්තිය වංචාව දූෂණය නැති අයවැයක් ඉදිරිපත් කරලා තියෙන. ඒ නිසා ක්‍රමවේද ක්‍රම එක්ක උපාය මාර්ග එක්ක වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙන. ඒසක් කිසි කියපු කිසි දෙයක් මේක ඇතුලේ නැත්තේ නැහැ. මේක ඇතුලේ තියෙනවා අපි කියපු හැම දෙයක්ම. ඒ නිසා අපි අර අපි ගියාය වැයන් කිව්වා වතු කම්කරුවාගේ වැටුප 1750 ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. අඩුමතර මේක අගය කරන්න තිබුණා. නඩු නොදා ඉන්න තිබුණා. පැමිණිලි නොකර ඉන්න තිබුණා. නඩු නොදා පැමිණිලි නොකර ඉන්න තිබුණා ගරු සභාපතිතුමා. අපි මේ පාර 400 දෙන්න යනකොට හාම්පුතුත් එකතු කරගෙන ආණ්ඩුවත් මැදිහත් වෙලා 400 දෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ කතාව කියන් යනකොට ඔබතුමා ඉවර කරන්න වගේ ලෑස්ති වෙන මම මේ තව තියෙන මේ කියන්න ඕන දේවල් ටික. ඒ නිසා මම කියන්න ආවේ ගරු සභාපතිතුමනි අද මගේ කතාව මම ගෙපල ගස් ගත්තේ විශේෂයෙන් මෙන්න මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ ආශ්‍රිත විශාල දේවල් ටිකක් තියෙනවා. කතා කරන්න. ඒ කතා කරන්න ඇදී මට කියන්න ඕනේ කතාවක් තියෙනවා මේ දවස්වල මේ රාජ්‍ය සේවයේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙද්දී මේ කොමිෂන් සභාවල කාර්යභාරය. ඒ කොමිෂන් සභාවල කාර්යභාරය කියන්නේ ඇද්දි ගරු සභාපතිතුමනි මේ රාජ්‍ය සේවා කොමිෂම ඇතුළු අපේ රටේ මේ තියෙන කොමිෂන් වලින් විශේෂයෙන් මේ කොමිෂන් සභාවල වගවීම කියන
කාර්යභාරය
එනිසා මේ කොමිෂන් සභාවල කාර්යභාරය ඉතා විශාලයි. එනිසා මේ කොමිෂන් සභාව හැදුවෙම ස්වාධීන කොමිෂන් සභාව කියලා මේ ජනතාවගේ කාර්යභාරය කඩිනම් කරගන්න. හැබැයි සිද්ධ වෙන්නේ මොකක්ද? සිද්ධ වෙන්නේ කරු සභාපතිතුමනි මේ කොමිෂන් සභාවද රාජ්‍ය ක්‍රියාවලිය පහසු කිරීම වෙනුවට රජයේ පැත්තේ ක්‍රියාවලිය පහසු කිරීමට වෙනුවට තමන්පත් කරපු රජයන්වල ක්‍රියාවලිය නැත්තම් අරමුණු වෙනුවෙන් වැඩ කරන වගේ පෙනුමක් තමයි අපිට දැන් දැනෙමින් තියෙන්නේ. මම ඒකට එක උදාහරණයක් දෙන්නම් කරු සභාපතිතුමනි මේ ඊයේ පෙරේදා සිද්ධ වුණා වැඩක්. මේ රාජ්‍ය සේවයේ තියෙන විභාගයක් මේ කාර්යක්ෂමතා කඩයිම් විභාගය. ඒ කියන්නේ EB ටෙස්ට් එක. Efficiency bar test එක. මේ EB ටෙස්ට් එකට තිබුණ සාමාන්‍ය ලකුණු 40යි. දැන් මේක ලකුණු 50ක් කරලා. රාජ්‍ය සේවයේ තිබ්බ ඇටෙම්ප්ට් 6ක්. ඒ කියන්නේ 6 පාරක් වෙන්නේ ඉන්න තිබුණා. හැබැයි මේක 3ක් කරලා. දැන් මේ රාජ්‍ය සේවකයා හිතන මේ ආණ්ඩුව මාර වැඩක් කරනවා. අපිට 6 පාරක් විභාග ලියන්න තිබුණා. ලකුණු 40යි තිබුණේ. මේ රජයට පිස්සුද? මේක මෙන් තුන් පාරක් කරලා ලකුණු 50 කරලා කියනවා. නෑ අපි කරපු එකක් නෙමෙයි. අඩුම ගානේ රාජ්‍ය පරිපාලන ඇමතුමයි නෑ එතුමා දන්නෙත් නෑ. රාජ්‍ය සේවා කොමිසම මේ වැඩේ කරද්දී අඩුම ගානේ දැනගන්න ඕනේ මේ රජයේක ප්‍රතිපත්ති තීන්දුව తీරන මේවා වෙනවා. ඒ නිසා රජයක් එක්ක යම් සාකච්ඡාවක් තියෙන්න ඕනේ. මොකද මහජනතාවත් එක්ක වැඩ කරන්නේ ආණ්ඩුවක්. ඒතර මහජනතාවත් එක්ක වැඩ කරද්දී ආණ්ඩුවකට ඒ ආණ්ඩුවක ක්‍රියාවලියක් එක ගැටෙනවා මේවා කියලා. මම මේවා ඉදිරිපත් කරන්න වෙන කිසිවකට නෙමෙයි. රාජ්‍ය සේවා කොමිෂන් වල මේ ස්වාධීන කොමිෂන් වල කාර්යභාරය නිරීක්ෂණය පරීක්ෂා වගේම මේ වගේ වැඩපිළිවෙල පිළිබඳව විමර්ශනය කිරීමත් පාර්ලිමේන්තුවේ පැවරිච්ච වගකීමක්. එනිසා මේ කාර්යභාරය සිදු කරද්දී රාජ්‍ය සේවා කොමිෂන් වගේ කොමිෂන් වලට ලොකු වගකීමක් තියෙනවා. රජයේක කටයුත්ත සිදු කරගෙන යාමදී සහාය වීම. ඒ සහාය වීමේදී මේ වගේ කටයුතු වලින් සිද්ධ වෙලා තියෙන අපිට පහසුවක් නෙමෙයි ගරු සභාපතිතුමනි. පහසුවක් නෙමෙයි. එනිසා මේ පහසුව වෙනුවට අද අපහසුවකට පත් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එන පැමිණිලි විභාග වීමේදී පහුගිය අවුරුද්ද විතරක් 2024 විතරක් බලනකොට 87%ක් තියෙන්නේ අවුරුද්දට වඩා වැඩි පැරණි පැමිණිලි අවුරුද්දේ පැමිණිලි තියෙන 13%යි විභාග වෙලා තියෙන අභියාචන. ඒ නිසා මේ කාර්යභාරයන් ඉටු කරන්න යද්දී බොහෝ දේවල් තියෙනවා අපිට තව විභාග කරන්න ඕන ඒවා. ඒ වගේම අවසාන මට විනාඩි 2යි ගන්න කරු සභාපතිතුමනි. මේ කාර්ය වගේම මේ කොමිෂන් සභාවලින් ඉටු කරපු කාර්යභාරයන් වගේම ජනාධිපති කොමිෂන් දාපු වැඩ තිබුණා. මේ කොමිෂන් අතර විශේෂ කොමිෂන් එකක් තිබුණා. විශේෂ කොමිෂමක් තිබුණා ඔබතුමාට මතක ඇති මම මේ කොමිෂන් එක ගැන කියලා අවසන් කරනවා. ඒ කොමිෂම තමයි ඔබතුමා දන්නවා මේ කොමිෂන් කීපයක් තිබුණා. ඒ කොමිෂන් වලින් දාපු ජනාධිපති කොමිෂන් ගණනාවක් තිබුණා පහුගිය කාලේ. කොමිෂන් 14ක් විතර දාලා තිබුණා. ඒ කොමිෂන් වලින් විවිධ පරීක්ෂණ කරා. අර 2022 දාපු කොමිෂන් වලින් දාපු පරීක්ෂණ ඇතුලේ 2022 අරගලයේ විසින් නිවාස හානි වෙච්ච මන්ත්‍රීවරුන් සහ මහජන නියෝජ්‍යයන් සඳහා පහසුකම් දීපු කොමිෂමක් දැම්. හැබැයි ජනාධිපති කොමිෂන් 14ක් දාලා වාර්තා දාලා තිබුණා එක කොමිෂමයි ඇක්ටිව් කොමිෂම. ඒ කොමිෂම විතරයි. ඒ කොමිෂමේ වාර්තා විතර ඇක්ටිව් වාර්තාව. ඇයි? ඒ තමන්ගේ වැඩ ටික විතරයි කරගෙන තියෙන්නේ. මාර වැඩේ කියන්නේ මේ කොමිෂන් වාර්තාව ඇතුලේ තිබුණා. අර වියත්පුර කියලා ගෙවල් 101ක් හදලා තිබ්බා. ගෙවල් 101ම කට්ටිය බෙදාගෙන තියෙනවා. සමහරු ගෙවල් වලට කුලිය ගෙවලක් නැහැ. සමහරු ගෙවල් වල යතුරු බාර දීලත් නැහැ. අවුරුද්දකට අරන් තිබ්බ ලයිට් බිල් වතුර බිල් ගෙවලක් නැහැ. ඒ විතරක් නෙමෙයි දරු සභාපතිතුමනි මම මේක හොයාගෙන බලාගෙන යනකොට මට අහුවෙනවා අර ඊයේ පෙරේදා ඉන්න ගයක් නැහැ කියලා කිව්වනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් වියත්පුර ගයක් තියෙනවා. මං කියන්නම් මේකේ ගෙවල් තියෙනවා. ගෙවල් වල යතුරු බාර දීලත් නැහැ. කුලියට ගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනේ. ඒ කියන්නේ මෙතන තියෙනවා මේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පත් කරන ලද නිවාස භාරකරුගේ ප්‍රකාශ අනුව පහත විස්තර සඳහන් මන්ත්‍රීවරුන් වෙත ලබා දී තිබූ නිවාසවල වෙනත් බාහිර පුද්ගලයන් පදිංචි වී සිටි බව අනාවරණය විය. මේ ඇමුණුමේ තියෙන විස්තරය. ගෙයල් අංකෙත් එක්කම තියෙනවා B1 ඇලයිරා 0711 B2 09 ඇලයිරා 05 අංකය ලබා දීනු මත මහින්ද රාජපක්ෂ පදිංචිලා තියෙන බොරලැස් ගමුව හිටපු නගරාධිපති අරුණ ප්‍රියසාන්ත B1 ඇලයිරා 0711 මේක පදිංචිලා තියෙන නාමල් රාජපක්ෂ නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ පදිංචිලා තියෙන රේණුක පෙරේරා ඊට පස්සේ B1 ඇලයිරා 0909 ඇලයිරා 12 පදිංචිලා තියෙන චන්දිම වීරක්කොඩි ඒ නිවාස කුලියට ලබාගත් මන්ත්‍රීයාගේ නම පදිංචිලා තියලා තියෙන්නේ වෙනත් අයෙක් පදිංචිව සිටි ඊළඟගේ B1 ඇලිරක් 8යි ඇලිරක් 8 සීත ආරම්භේපොළ ලේකම් පදිංචිව සිටි B1 6යි ඇලිරක් 7 බන්දුල ගුණවර්ධන ලේකම් කැලුම් පදිංචිව සිටි B1 ඇලිරක් 9යි ඇලිරක් 10 රවින්ද්‍ර කුමාර් ලේකම් පදිංචිව සිටි B1 B2 ඇලිරක් 9යි ඇලිරක් 1 නිමල් ලංසා බියගම් ප්‍රාදේශසභාවේ සභාපති පදිංචි නැය B2 ඇලිරක් 8 ඇලිරක් 5 සහන් ජගත් කුමාර මහින්ද කහඳගම් පදිංචි වෙන්නේ B1 ඇලිරක් 4 ඇලිරක් 11 කුලවංශ ගාමිණී ලොකුගේ හිටපු කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරලා. වෙලාවක් නැහැ මට මේ ටික ඉතුරු ටික කියන්න නගරු සභාපතිතුමනි මේ ගෙවල් 39ක් පිළිබඳව පරීක්ෂණ යනවා. මේ වියත්පුර නිවාස පිළිබඳව යන පරීක්ෂණයේදී මේ වියත්පුර නිවාස පිළිබඳ පරීක්ෂණ යනකොට මේ කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා. ඒ මේ කොමිෂන් සභාව ලබාගත් තියෙනවා 28 දිනකට වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දීලා තියෙනවා මිලියන 529ක්. ඒ නිසා මේ නිවාස 529 ලබා දීම පිළිබඳව ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිවාස ලබා දීම පිළිබඳ වාර්තාවක් ලබා දීලා තියෙනවා. මේකේ අවසාන තීරණය අරන් තියෙනවා. මේ නිවාස ලබා දීමට ගත තීරණේ මේ අවසාන කොමිෂන් එකෙන් අපි නවත්තලා තියෙනවා. එසේ මේ මුදල් වියදම් කිරීම නවත්තලා තියෙන නිසා මේ ජනාධිපති වැයසීර්සේ කතා කරන වෙලාවේ කතා කරන්න බොහෝ දේවල් අද අපේ මන්ත්‍රීවරු ඇමතිවරු ඉදිරිපත් කරා. ඒ නිසා මම කියන්න ඕනේ මේ අවුරුද්දක් ඇතුළත අපේ ආණ්ඩුව ඇවිල්ලා එක පැත්තකින් රාජ්‍ය වියදම් අඩු කරලා තව පැත්තකින් නාස්ති වංචාව දූෂණය නවත්තලා අනිත් පැත්තෙන් මේ රටේ මහජන මුදල් අවභාවිතා කරපු දේවල් ටික හෙළිදරව් කරන ගමන් රජයට දේවල් ඉතුරු කරන ගමන් රාජ්‍ය පාලනයේ විධිමත් කර ගැනීම සඳහා අවශ්‍ය මැදිහත් වීම කරන්න ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව රටට නායකත්වය දෙන්න කටයුතු කරමින් තියෙන වෙලාවක තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ කොමිෂන් සභාව පිහිටවලා තියෙන්නේ. මේ කොමිෂන් වල කාර්යභාරය විය යුත්තේ රාජ්‍ය පාලනයේ පහසු කිරීමත් ජනතා සේවයේ පහසු කිරීමටත් අවශ්‍ය කටයුතු සහ කාර්යභාරය ඉටු කිරීම. ඒ වෙනුවෙන් මේ කොමිෂන් සභාවල කාර්යභාරය ඉටු කිරීම සඳහා රජයේ සහයෝගය ලබා දෙනා වගේම කොමිෂන් සභාවත් ඒ අනුව කටයුතු කරන්න, ඒ අනුව මෙහෙවන්න පාර්ලිමේන්තුව පැත්තෙන් නායකත්වය ලබා දීම වැදගත්ම පෙන්වා දෙමින් මම නවතිනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි.